මොජිබර් රහමන් මන්තුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ස්තුතියි. අපේ ගරු නිරෝෂන් මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ කතාව ලැබීම ගැනත් මම හිතනවා මේ මන්ත්‍රීතුමා හුඟක් කරුණු කාරණාවල් ඉතාම හැඟීම් බරව කතා කළා. මම හිතන්නේ දැන් අපි ඇත්තටම යහපාලන ආණ්ඩුව අරගෙන අවුරුදු 4ක වගේ කෙටි කාලයක් මේ ආණ්ඩුවට. නමුත් එතුමා දීර්ඝ කාලයක් අවුරුදු 20ක් වගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවත් අවුරුදු 10ක් විතර මේ බලයේ හිටියා. ඉතින් ඒ කාලෙ වෙච්ච ඒ කලාවේ ඒ කාලෙ වෙච්ච දේවල් තමයි අද අපි ඒකේ ප්‍රතිඵල විඳින්නේ. කර සභාපතිතුමනි, ඔබතුමා එදා ඒ ආණ්ඩුවේ කොටස්කාරයෙක් හැටියට හිටියා. ඔබතුමාට ඔය අදහස් ඔක්කොම එදා ක්‍රියාත්මක කරන්න තිබුණා. එහෙම ක්‍රියාත්මක කරලා තිබුණා නම් අද මීට වඩා හොඳ කලාවක්, මීට වඩා හොඳ චිත්‍රපටි නිර්මාණයක්, හොඳ නිර්මාණශීලී, ඒ වගේ හොඳ විඥානයක් තියෙන ඒ කලාවෙන් ඉන්න බුද්ධිමත් අය අපිට බලා ගන්න තිබුණා. නමුත් එදා ඒ දේවල් කරේ නැහැ. එදා ඒවල් ඔක්කොම කඩාගෙන යන කලාකාරයෝ තමන්ගේ ඕමනාවට පාවිච්චි
කළා.
ඔබතුමාමගේ නම සඳහන් කරමින් කිව්ව නිසා මම මේ ඔබතුමාට අකුල් හෙලනවා නෙමෙයි. සමුනාසිකෝ ගිය ආණ්ඩුව තුලේ කරන්න තිබුණා කියලා අවුරුදු 20ක් ඉඳලා හැබැයි මම ගිය ආණ්ඩුවේ හිටියෙත් නැහැ, ගිය අවුරුදු 20 දේශපාලන හිටියෙත් නැහැ, මුකුත් කළේ නැහැ. හැබැයි මම විය යුතු දෙයක් කිව්වේ එකම මුනාසිර කියනවා 70 දශකයේ අපේ රටේ ස්වර්ණමය යුග වේලා තිබුණා සිනමාවේ, රූපවාහිනියේ, වේදිකාවේ, ගුවන් විදුලියේ හැම තැනම. හැබැයි යුද්ධෙන් පස්සේ අපිට එක තැන අපි නතර වුණා පුළු පුළුවන් විදිහට කලාකරුවෝ ටික විතර ඉස්සරහට ගියා. යුද්ධ ඉවර වෙලා බලනකොට ගරු මන්ත්‍රීතුමා ලෝකේ ඩිජිටල් වෙලා ඉවරයි. සිනමාව ඩිජිටල් වෙලා ඉවරයි. අපිට සිනමා ශාලා
දැන් ඔබතුමා කියන්නේ මට තේරෙනවා. මම අහන් හිටියා මෙච්චර වෙලා. දැන් ඔබතුමා මේ දැන් ඔබතුමාලා කාලේ එහෙම මේ කලාකරුවන්ට නිර්මාණශීලී විදියට ඉදිරියට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැනේ. ඔබතුමාලා කලාකරුව පාවිච්චි කරේ ජනදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ಗುಣවර්ණා කරන්න. එදා මහින්ද රාජපක්ෂ මහත්තයාට සින්දු කියන්න. එතුමාගේ වේදිකාවල නැගලා dance නටන්න. එතකොට ඒ එහෙම කරන අයට තමයි එදා ඔබතුමාලා සැලකුවේ. අර හම්බන්තොට වරාය පළවෙනි උත්සවය කරන්න ජැක්සන් ඇන්තනිත් මහත්තයාට කෝටි ගාණක මුදල් දුන්නා. එහෙම වන්දිබට්ටේ වගේ කලාකාරයෝ ටිකක් ඔබතුමාලා හැදුවා. සැබෑ කලාකරුවන්ට ඉඩ දුන්නේ නැහැ. ඒ විනාශ කරා. අපි දැක්කා ඉදා ප්‍රදීප් එක්නලිගොල්ලන්ට වෙච්ච දේවල්. ඒගොල්ලන්ට යන්න දුන්නේ නැහැ. පොහොත්දල ජයන්තලාට වෙච්ච දේවල් අපි දන්නවා. එහෙම දුන්නේ නැහැ. ඔබතුමාලා කලාකරුවෝ එදු නැහැ. ඔබතුමාලා හැදුවා කලා හොරු ටිකක් හැදුවා. ඔබතුමාලගේ වැඩ කරගන්න පුළුවන්, ඔබතුමාලා කියන දේවල් කරන්න, ඔබතුමාලා කියන දේවල් වලට ඒ ලියන්න, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ಗುಣවර්ණා කරන්න, එහෙම කලාපැලන්තියක් හැදුවා. ඒ හදපු විනාශය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එදා ඔබතුමා ඔය කියන විදිහට ඒ පෞගිය අවුරුදු 10 තුල මේ රටේ ස්වාධීනව කලාකරුවන්ට වැඩ කරන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා තිබුණා නම් අද හොඳ කලාකෘතියක් බිහි වෙන්න ඕනේ. එම බිහි වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 4යි. දැනුයි අපි එකෙන් එක පටන් අරගෙන යන්නේ. මේ මාධ්‍ය ඇමතුමා මේ වැඩ බාර අරගෙන තව දින කීපයයි. ඒකෝ ඊළඟට ඔබතුමා චිත්‍රපට සංස්ථාව ගැන කතා කරා. චිත්‍රපට සංස්ථා විවාද නෙමෙයි අද තියෙන්නේ. චිත්‍රපට සංස්ථාව තියෙන්නේ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ. ඒ වැයශීර්ෂයේ විවාද ඉවරයි. ඔබතුමා ඕකේ ඔය ඒ විවාදය ඇවිල්ලා ඔය අදහස් ටික කියන්න තිබුණා. ඊළඟට ඔබතුමා කිව්වා අර රෑ 12න් පස්සේ සංගීත කවුද නැවතුවේ? ඕක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා සරත් සිල්වා අග්‍රවිනිශ්චයකාරයා තමයි උසාවි නියෝගයක් දුන්නා. රෑ 12න් පස්සේ කිසිදු ආකාරයේ ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීම තහනම් කියලා. ඒ නියෝගය තමයි තවම ක්‍රියාත්මක වෙන්නේ. මේ ඔබතුමාලා කාලේ වෙච්ච දේවල්. මම දන්නේ නැහැ ඔබතුමා මේ සියලු දේවල් අමතක කරලා ඇවිල්ලා මේ කොහොමද මෙහෙම කතා කරන්නේ කියලා. ඔබතුමා හරියට කතා කරන්නේ මේ අවුරුදු 10 අවුරුදු 20 ආණ්ඩුව අපි කරා වගේ. අපි කරේ නැහැ. ඔබතුමාලායි පාලනය කරේ. ඔබතුමාලාගේ ඒක තමයි අපි දැන් කරගෙන යනවා. ඔබතුමා ITN එකේ ගැන ITN එකේ පාඩුව ගැන කිව්වා. ඕ ITN එකේ පාඩුව මේ තියෙන්නේ. මේ ජනාධිපතිතුමා පත් කරපු බරපතල පරීක්ෂණ කොමිෂන් සභාව, වංචා දූෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ. මේ වාර්තාවේ තියෙනවා ITN එකට කවුද පාඩු කළේ? ITN එකට මේ පාඩු කරපු විත්තිකාරයෝ ටික ඉන්නවා මං කියන්නද? මේ මේකේ තියෙනවා මේ කොමිෂන් එක අක්‍රමතා හොයාගත්ත වගකීතු පාර්ශවයන්. හේවගේ අනුර සිරිවර්ධන නම්බර 156 14 මාකොළපාර කිරිබත්ගොඩ, විජේසිංහ පණ්ඩිතගේ අරුණ මූර්ති විජේසිංහ සාමාන්‍ය අධිකාරී ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල, ඊළඟට ජයසිංහ ආරච්චිගේ උපාලි රංජිත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අලවි ස්වාධීන රූපවාහිනී සේවය 325 බෞද්ධාලෝක මාත කොළඹ 7, දිලිප් ප්‍රියන්ත වික්‍රමසිංහ ස්වාධීන කළමනාකරු අලවි, ඊළඟට දිනවා කෙහෙලිය බණ්ඩාර දිසානායක රමුක්වැල්ල මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නම්බර 453 සරණපාර කොළඹ 7, ඊළඟට පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති අංක 117 විජේරාම් පාර කොළඹ 7. මේ තමයි කොමිෂමෙන් වරදකාරය කරපු අය. මේ ජනාධිපතිතුමා මේ ITN එකේ පාඩුව කීයද දන්නවද? ITN එකට පොලු තියලා තියෙනවා මේ මේ පෞගිය 2015 වෙනකන් ඒ ජනාධිපති මැතිවරණයේදී මිලියන 223ක් ලක්ෂ 2230ක් මේ ITN එකට පොලු. ඔබතුමා ඔය හැංගීම් බරව කතා කරපු දේ ඕක කියලා මහින්ද රාජපක්ෂ මහත්තයට කියලා කියන්නකෝ. ඔය හැංගීම් බරව මේ සල්ලි ටික ITN එකට ගෙවලා දාන්න කියලා. වැඩේ ඉවරයි. ITN එකේ ඉන්න සේවකයන්ට ඔක්කොම බෝනස් ටික ගෙවන්න පුළුවන්. ඕක කරන්න ඕකක මෙතන ඇවිල්ලා හඳලා වැඩක් නැහැනේ. ඔබතුමා ඔය කියන වල චූදිතකාරය ඔක්කොම ඉන්නේ ඔබතුමාලත් එක්ක. ඒ ඔය විත්තිකාරය ටික ඔක්කොම ඉන්නේ ඒ පැත්තේ. ඉතින් ඔය පැත්තේ ඉඳන් අපේ මූණවල් බලලා ඕක කියලා හරියන්නේ නැහැ. ඔබතුමා මේ පැත්තට ඇවිල්ලා ඕක කියන ඔය පැත්තට. එතකොට සාමාන්‍ය අපිටත් සන්තෝෂ වෙන්න පුළුවන්. අපිටත් මේ 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 විනාය හරි මේ අපිටත් මානසික සුවයක් ලැබෙනවා. එහෙම නැතු ඔය පැත්තේ ඉඳන් මේ පැත්තට කියලා වැඩක් නැහැ. මොකද ඔබතුමා කියන ඔය ITN එක රූපවාහිනිය එක ඔය සංස්ථාවට ඔය දෙකම විනාශ කළේ තමුන්නාන්සලගේ පාලන කාලේ. මතක තියාගන්න රූපවාහිනියගේ පාඩුව විතරක් මම කියන්න ඕනේ. මේ 2015 වෙනකන් මිලියන 402ක පාඩුවක් කරලා තියෙනවා. මිලියන 402යි. ඒ කියන්නේ ලක්ෂ 4020ක පාඩුවක් කරලා තියෙනවා. 2015 වෙනකන් තමුන්නාන්සලගේ ආණ්ඩු කාලේ. මේ මම නෙමෙයි කියන්නේ. ජනාධිපතිතුමා පත් කරපු බරපතල වංචා හා දූෂණ කොමිසම මේකේ වාර්තා වෙලා තියෙන්නේ. මේ මගේ වාර්තාවල් නෙමෙයි. මේ මෛත්‍රීපාල සිරිසේන පත් ජනාධිපතිතුමා පත් කරපු කොමිසම මේක. ඒ කොමිසමෙන් කියන්නේ මෙන්න මේ පාඩුව ගැන. ඉතින් ඔබතුමාලා තමයි මේක කරේ. ඔබතුමා මේ ඔක්කොම දේවල් කරලා අද ඇවිල්ලා ඔබතුමා නිකන් හඳෙන් වැටුණා වගේ ඇවිල්ලා කියනවා අරක වැටිලා නැහැ මේක වැටිලා නැහැ මෙගා ටී ඩ්‍රාම යනවා අර ඩ්‍රාම යනවා මේ ඩ්‍රාම යනවා හොඳ චිත්‍රපටි හැදෙන්නේ නැහැ හොඳ චිත්‍රපටි බලන්න නැහැ අපි අරක බලගන්න අඬාගෙන ආවේ ඔක්කොම ඇත්ත. ඉතින් කවුද ඔකට වග කියන්න ඕනේ? ඒ වග කියන්න ඕනේ තමුන්නාංශලාගේ ওই නායකයව ওই පැලන්තිය තමයි වග කියන්න ඕනේ. ඒගොල්ලෝ තමයි මේ රාජ්‍ය ආයතන දෙක තමන්ගේ දේශපාලන ඕමනාවන් වෙනුවෙන් කාබාසනීය කරේ. තමුන්නාසෙ මතක තියාගන්න අපේ ආණ්ඩුව පත් වෙනකන් රූපවාහිනී සංස්ථාවේ ITN එකේ එක වැඩසටහනකට අපි අඬ ගැව්වේ නැහැ. එක වැඩසටහනකට අපි ගියේ නැහැ. දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය හැටියට අපි කොන් කරලා තිබුණා. එක වැඩසටහනක් අපිට යන්න දුන්නේ නැහැ.
නිරෝෂ ප්‍රේරණතුමා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ වාර මිලියන 2000 ගානක ප්‍රශ්න බොරුවට. හැබැයි ඔබතුමා මතක තියාගන්න ස්වාධීන රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය මහින්ද මහත්තයා ඒ
කාලේ පොයින්ට් අවෝඩ් එකක් නෙමෙයි මන්ත්‍රීතුමා මෙම්බර් මන්ත්‍රීතුමා කතා කරන්නේ.
මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා මම නෙමෙයි මේ කියන්නේ. මම මේ නෙමෙයි කියන්නේ ඔබතුමාලාගේ අලුත් නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් කරපු බරපතල වංචා දූෂණ කොමිසමෙන් තමයි ඒක හෙලිදරව් කරලා තියෙන්නේ. මම නෙමෙයි මේ මගේ කට ගන්නවට කියන්නේ නැහැ. මේ වார்த்தාවේ තියෙන දේවල් මම මේ කියන්නේ. ඒගොල්ලන්ගේ වார்த்தාවල් අනුව මිලියන 220ක ප්‍රමාණයක් ඔයලා දෙනවා. මම ඔබතුමාට මේක එවන්නම්. ඔබතුමාට මම මේක එවන්නම් බලන්න මේක කියලා දෙන්න. මේ මන්ත්‍රීතුමාට දෙන්න මේක කියවන්න. ආපහු දෙන්න මේක. හරි. එතකොට මේක දෙන්න මේක පොඩ කියවන්නකෝ මේක පොඩ අහගෙන මේක පොඩ කියවගෙන ඉන්නකෝ මම කතා කරලා ඉවරනකම්. හරි. එතකොට ඔබතුමාලාගේ කාලේ රූපවාහිනිය ගැන ITN එක එක වැඩසටහනකට විපක්ෂයට අඬ ගැව්වේ නැහැ. අපි බලයට ආවට පස්සේ රූපවාහිනී සංස්ථාවේ ITN එක අද තමුන්නාසරට ඇවිල්ලා කතා කරන්න පුළුවන් නිදහසාදේ කියලා ලැබිලා තියෙනවා. එක වැඩසටහනකට අපි අඬගවෙන්නේ නැහැ. අද විපක්ෂය එනවා. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මතක තියාගන්න ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අර කුමන්ත්‍රණය වුණාට පස්සේ නැවත තමුන්නාසරයේ මාසයක් තිස්සේ කාලේ අපිව ගෙනාවේ නැහැ රූපවාහිනී ITN එකට. අද නැවත තමුන්නාසරලා රූපවාහිනී ITN එකට අද නැවත තමුන්නාසරලා එනවා. ඇවිල්ලා තමුන්නාසරලා අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. අපි ඒක ඉඩ දීලා තියෙනවා. නමුත් ඒ කුමන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච අයට එදා ඔක්තෝබර් 26 වෙනිදා මේ කුමන්ත්‍රණය වෙනකොට ඒ ITN එකේ රූපවාහිනියේ ඇතුලේ ඒකේ සේවකයෝ කීප දෙනෙක් එදා ඒ කුමන්ත්‍රණයට පක්ෂව ඒක තුල ක්‍රියාකාරීව වැඩ කරපු අයවට තාම අපි දඬුවම් ලබා දීලා
නැහැ. මත්පතා විනාඩි දෙක කාලයක්
තාම ඒවට දඬුවම් ලබා දීලා නැහැ. ගරු සභාපතිතුමනි, ඒකෙදි මම මතකයි සභාපතිතුමිය පත් කළා යම් කමිටුවක්. ඒ කමිටුව පත් කරලා ඒ කමිටුව අරහා කමිටුව හරහා පුද්ගලයෝ 3 දෙනෙක්ව වැඩධිකාරයෝ බවට පත් කළා. පත් කරලා ඔවුන්ගේ සේවය අත්දැවුවා. අත්දැවුවාට පස්සේ මම දැක්කා මේ දැන් ඊයේ පෙරේදා ලියුමක් එවනවා. කවුද? පාලන අතිරේක ලේකම් පාලන W ගුණවර්ධන මහත්තයා ලියුමක් එවනවා සභාපතිතුමියට. නැවත මහත්මියද? ගුණවර්ධන මහත්මිය ලිපියක් එවනවා සභාපතිතුමියට. නැවත මේගොල්ලන්ව මේ රස්සාව ලබා දීලා පරීක්ෂණය කරන්න කියලා. ඒ කොහොමද? මේ අතිරේක ලේකම්තුමා මේවන්නේ. හදිනේකල එකංකුමා කොහොමද එවන්නේ? එහෙම එවන්න දෙයක් නැහැ. කමිටුවක් පත් කරලා ඒ කමිටුව අරහා මේ තුන්දෙනා මේකේ වැරදිකාරයෝ කියලා නියෝගයක් ලබා දීලා තියෙනවා. නිර්දේශ ලබා දීලා තියෙනවා. ඒ නිර්දේශ තමයි සභාපතිතුමිය ක්‍රියාත්මක කළේ. දැන් අතිරේක ලේකම්තුමා බලපෑම් කරනවා සභාපතිතුමියට නැවත රස්සාවල් ටික දෙන්න කියලා. ලේකම්තුමිය. එහෙනම් අපිට තියෙන ප්‍රශ්නයක් ලේකම්තුමිය මොන දේශපාලන ව්‍යාපාරයට අයත්ද කියන ප්‍රශ්නේ මේක තියෙනවා. එතුමිය රජයේ සේවකයෙක් හැටියට මේ රජයේ ලේකම්වරයෙක් හැටියට එතුමිය ඒ සාධාරණව තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මතක් කරන අද උදේ අපේ දළ සලහප්පෙරුම් මන්ත්‍රීතුමා කාරණාවල් කීපයක් කිව්වා. ඒකෙදි එතුමා මතු කරා මේ කොළඹ නාගරික මන්ත්‍රී සුජීව
සම්පත්තුමාව
අවසන් කරන්න සම්පත් මැතිතුමාව නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රවෘත්ති හැටියට වැඩ කරනවා කියලා එතුමාට අත්දැකීම් නැහැ කියලා. මම දළ සලහප්පෙරුම් මන්ත්‍රීතුමාට කියන්න ඕනේ එතුමා රස්සාව කරේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 1994 තමයි පටන් ගත්තේ. එතුමා 2004 දී කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය අවසන් කළා. 2008 දී ජනසංනිවේදන පිළිබඳ පශ්චාත් උපාධිය අවසන් කළා. එහෙම අවසන් කරලා අත්දැකීම් එක්ක තමයි එතුමා අද වෙනකොට බැල වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට පත් වෙලා තියෙන්නේ. ඊළඟට මේ තොරතුරු දලසලාපෙරුමට ලබා දෙන්නේ මම කියන්න ඕනේ ඉන්දික ජයරත්න කියන එයා අද එනකොට අධ්‍යක්ෂක ප්‍රවෘත්ති බවට පත් වෙලා ඉන්න ඉන්දික ජයරත්න මහත්මයා තමයි දලසලාපෙරුම් මන්ත්‍රීතුමාට මේ වැරදි තොරතුරු ලබා දුන්නේ. මේ ඉන්දික ජයරත්න කියන මේ මහත්මයාට තියෙන අපස උසස් පෙළ විතරයි. එතුමා තමයි දින 51 දී ප්‍රවෘත්ති අධ්‍යක්ෂක හැටියට පත් වෙලා මේ පාර්ලිමේන්තුව සජීවව විකාශනය කරන වාද විවාද ඒක නැවතුවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ඒක සජීව විකාශනයක නැවතුවේ ඉන්දික ජයරත්න. එයාට විරුද්ධව පරීක්ෂණයක් කරන්න ඕනේ. මම ඉල්ලා හිටිනවා අපේ අලුත් ඇමැතිතුමාට මේ ගැන පරීක්ෂණයක් පවත්වලා මේ පිළිබඳ තීන්දුව ගන්න. ඒ හින්දා ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් අද වෙනකොට මාධ්‍ය නිදහස ගැන අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් ආකාරයේ අද රාජ්‍ය මාධ්‍ය ක්‍රියාත්මක වෙනවා. මම කියන්න ඕනේ රාජ්‍ය මාධ්‍ය අද සාමාන්‍ය පරිදි ඒක සමානතාවයකින් ක්‍රියාත්මක වෙන අතර එක වෙලාවකට රාජ්‍ය මාධ්‍ය තුලත් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂයේ ප්‍රවෘත්ති වලට වැඩිය පෝට්ටුවේ නිවුස් යන වෙලාවලුත් තියෙනවා. මං ඊයේ පෙරේදා දැක්කා මේ පෝට්ටුවේ නිවුස් යන එක දිගට යනවා රූපවාහිනියේ. එක දිගට වොයිස් කට් මේ එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවේ නිවුස් නැහැ. ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ඊළඟට තමයි රනිල් වික්‍රමසිංහ යන්නේ තුන්වෙනියට. දැන් අපි කීප වතාවක් මේක කියලා තියෙනවා මේ රාජ්‍ය මාධ්‍ය තුල ඒ තරම් අසීමිත නිදහසක් අද යහපාලන ආණ්ඩුව මේ රාජ්‍ය මාධ්‍ය වලට ලබා දීලා තියෙනවා කියලා මම කියන්න කැමතියි. බොහොම ස්තුතියි.
අවසන් කරන මන්තුමා බොහොම ස්තුතියි. ඊළඟට අශෝක ප්‍රියන්ත මන්තුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතිවන්ත වෙනවා ප්‍රථමයෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශෙත් ඒ වගේම කර්මාන්ත අමාත්‍යංශෙත් වැයිශීර්ෂයට අදහස් කීපයක් එකතු කරන්න ලැබීම පිළිබඳව. ඒ වගේම අපේ ජනමාධ්‍ය අමාත්‍යතුමා රුවන් විජේවර්ධන මැතිතුමා එතුමාට මම සුභාශිංසනයේ වගේම මේ අමාත්‍යංශය ඉතාමත් හොඳින් වැඩ කටයුතු කරගෙන අර මීට පෙර අපේ නිරෝෂන් ප්‍රේමරත් මැතිතුමත් ඒ වගේම මුජිම රවමාන් මැතිතුමත් ප්‍රකාශ කරපු එහිට මෙහිට දෙපැත්තරම දාගෙන නමුත් අවිවාදයෙන් අපි දෙගොල්ලොම පිළිගන්න යම් කිසි විනාශකාරී මුඛයක තියෙන යම් කිසි පිළියමක් කළ යුතු මාධ්‍ය සංස්කෘතිය වෙනස් කරන්න යම් කිසි අලුත් මුහුණුවරකින් මේ මාධ්‍යයට පණක් දෙන්න ඔබතුමාට ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මම පෞද්ගලිකවම බොහොම කැමති දේශපාලන නායකයෙක් නිසා ඔබතුමා ඒ වගේම පුවත්පත් ශේෂ්ත්‍රයටත් ඔබතුමාගේ ජීවිතේම ළඟ ලැබෙදියාවක් තිබෙන නිසා මම ආරම්භ කරන්න සූදානම් වෙනවා මේ විවාදයේ. අපේ දෙවැනි පුවත්පත තුලින් එදා කතුවරයා ප්‍රකාශ කරපු ඒ දෙවැනි පුවත්පත ලක්රිවි කිරණ පුවත්පතේ ආරම්භ කතුවරයා රණසිංහ මැතිතුමා ඒ පුවත්පත ආරම්භ කරපු කාරණාව එතුමා ඒ පුවත්පතේ ලියලා තිබුණා. ඒ තමයි 800,000 පමණ සෙනග ඇති මෙම ලංකාවට එකම සිංහල පුවත්පතකින් සමාජයට යහපතක් සිදු කරන්න බෑ. ඒ නිසා තමයි දෙවැනි පුවත්පත නිර්මාණය වෙන්නේ ලංකාව. මූලාසනික සභාපතිතුමනි අද වෙද්දී ඔබට මට ගණන් කරලා අවසන් කර බැන්න බැරි තරම් පුවත්පත් විවිධ හැඩතල ඔස්සේ විවිධ මූණුවරයන් ඔස්සේ එකම සමාගම් පවා පැටවු ගහලා අපට දකින්නට පේන්නට ලැබෙනවා. ඒ වගේම තමයි ජනමාධ්‍ය ආයතනත් සාල ප්‍රමාණයක් අපට ලංකාවේ හමු වෙනවා. නමුත් කෙසේ හෝ කොහෙදි හෝ එදා මේ පුවත්පත් ආරම්භ වෙන්නේ 1836 එදා ලංකාවේ ඉඳලා තියෙන 108ක් විතර ජනගහනයක් මේ පුවත්පතේ කතුවරයාගේ ලිපිය අනුව එදා ඒ 108කට පුවත්පත් දෙකවත් ඕන කියලා ආරම්භ කරලා අද වෙද්දී 2 කෝටියකට එහා තියෙන ජන සංඛ්‍යාවට ලංකාවේ මාධ්‍ය කරන බලපෑම පිළිබඳව සාධාරණීකරණය කරන්නම් මට බෑ. ඒක මගේ පෞද්ගලික මතය. සමහර දේශපාලන චරිත වේවා, සමාජීය චරිත වේවා, ව්‍යාපාර චරිත වේවා හිතාමතාම ඔසවා තබන්නත් කීර්තියට ලක් කරන්නත් මාධ්‍ය ආයතන හිතාමතාම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ඒ මාධ්‍ය ආයතනයට අවශ්‍ය ඒ මාධ්‍ය ආයතනයට අකමැති චරිත එක රැයින් විනාශ කරලා මේ සමාජයේ පාපතර පුද්ගලයන් බවට පත් කරන්නත් මේ මාධ්‍ය ආයතන හැසිරෙන බව අපි දැකලා තියෙනවා. එනිසා මාධ්‍ය නිදහස සමාජයේ රටට අවශ්‍යයි. හැබැයි මේ නිදහස අවශ්‍ය වුණත් මුලාසනී මන්ත්‍රීතුමනි, ඔබ තුමා දන්නවා පසුගිය කාලේ මේ පාර්ලිමේන්තුවේ පවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඔවුන්ගේ පෞද්ගලිකත්වයේ පවා විනාශ වන්න මේ මාධ්‍ය ආයතන තාමත් කැත අන්දමින් අවලස්සන අන්දමින් හැසිරෙනවා. නමුත් ඒකෙන් පස්සේ අර හිට්වල් ගේ ගොබෙල් එහෙම නැත්නම් එදා හිටපු ජනමාධ්‍ය ඇමති ගොබෙල් ඔහු කියනවා පළවෙනි අසත්‍ය දෙවෙනි සත්‍යයට වඩා ප්‍රබලයි කියලා. ඒ වගේම එකම අසත්‍ය දිගින් දිගට ප්‍රකාශ කිරීම එක සත්‍යයක් බවට පත් වෙනවා කියලා. එවැනි ඛේදනීය තත්ත්වයක් තමයි අපේ ලංකාවේ අද ඇති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ තනතුරට ගෞරවයක් ලබා නොදීම තුළ ඒ තනතුරු වලට සුදුසු සහ අවශ්‍ය මිනිස්සු පැමිණෙන්නේ නැහැ. විධායකයේ, ව්‍යවස්ථාදායකයේ, අධිකරණයේ ඉන්න අනතුරුව ගියාම මාධ්‍ය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී කණු හතර ප්‍රජාතන්ත්‍රවාදී ගෙයිනම් ඒගේ කණු හතර විදියට තමයි මේ ආයතන තුල අපි හඳුන්වන්නේ. ව්‍යවස්ථාදායකයේ, විධායකයේ, අධිකරණයේ, මාධ්‍ය. ඒ මාධ්‍ය කියන ප්‍රජාතන්ත්‍රවාදී කණුව නැතුව කණු තුනකින් ගයක් ශක්තිමත් නිර්මාණය කරන්න බෑ කියන මතය තමයි මගේ පෞද්ගලික මතය. ඒ අනුව මාධ්‍ය ආයතන අඳුනගන්නට ඕන, මාධ්‍ය කරුවන් හඳුනගන්නට ඕන, ඒ වගේම මාධ්‍ය අමාත්‍යංශය අවබෝධ කරගන්නට ඕන. රටක් විදිහට මාධ්‍ය ආයතනයේ සිටිය යුතු තැන සහ මාධ්‍ය ආයතනයේ තැබිය යුතු තැන කුමක්ද කියලා. මාධ්‍ය නිදහස කියලා දැන් පසුගිය දවසක දේශපාලන වශයෙන් මගේ දේශපාලන ජීවිතයේ අරක්කු බෝතලයක්වත් කවදාවත් වියදම් කරලා නැහැ දේශපාලන මිතෙක් එන්න. නමුත් පසුගිය දවසක හෙරොයින් මද්‍රව්‍ය පාවිච්චි කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගොන්නට මුලාසනී ගරු සභාපතිතුමනි, ඔබතුමත් බොහොම පිරිසුදු දේශපාලනඥයෙක්, ඔබ මා ඇතුළු අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුවේ අයිති වුණා. අපිට සිදු වුණා සමහර අයට තමන්ගේ ලේ සාම්පල් අරගෙන යම් යම් ආයතන ඉස්සරහාගෙන් මාධ්‍යත් අරගෙන පෝලිමේ ඉන්න. හැබැයි අරක්කු බෝතලයක්වත් පාර්ලිමේන්තුව දක්වා එන්න වියදම් නොකරපු මම කිසිසේත්ම ඒ ආයතන ඉස්සරහා මාධ්‍ය අරගෙන මගේ ලේ සාම්පල් පරීක්ෂා කරන්න දෙන්න යන්න සූදානමුත් නැහැ, දෙන්නෙත් නැහැ කියන පණිවිඩෙත් මම කියනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රී මණ්ඩලයම ඒ මාධ්‍ය ආයතනය විසින් යම් කිසි කෙනෙකුගේ ප්‍රකාශයක් අරගෙන ඒක තේරුම් බේරුම් කරන්න නැතුව, ඒක යම් කිසි විදියකට සොයා බැලීමක් කරන්න නැතුව ප්‍රවෘත්තියක් බවට පත්වීම අපට නිවැරදි කරන්න බැරි සාධනීය තාමත් ඛේදනීය කරුණාවක් විදිහට මම මතක් කරන්නට උන. ඒ වගේම තමයි පසුගිය කාලෙදී අපිට මතකයි අර දැරියක් ඝාතනය කරපු සිද්ධියට තදා තරුණයෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ තරුණයා අත්අඩංගුවට පත් වුණු දාම ඔහු දූෂිතෙක් බවට පත් වුණා. ඒ තරුණයාගේ චරිතය නැවත පිරිසුදු කළ හැකිද කියනක ගරු සභාපතිතුමා මම ඔබතුමාගෙන් අහන්නට සූදානම් වෙනවා. එනිසා අපි අවබෝධ කරගන්නට ඕන දැලිපිහක් හම්බුණාට, පිස්තෝලයක් හම්බුණාට, ආයුධයක් හම්බුණාට ඒ හම්බුණු පළියට ලයිසන් එකක් තියෙන පළියට ඒකෙන් හම්බෙන අයට වෙඩි තියගෙන යනවද, ඒකෙන් හම්බෙන මිනිහව කපලා විනාශ කරනවද කියන ප්‍රශ්නේ අපට තියෙනවා. ඒ නිසා මම යෝජනා කරන්නට කැමති අලුත් මාධ්‍ය ඇමතිතුමාට, එතුමා ජනමාධ්‍ය පිළිබඳව දැනුමක් තුමගේ පවුලේ සම්බන්ධතාවයක් තිබෙන නිසායින් මම යෝජනා කරන්න කැමති තාමත් කඩිනමින් ලංකාවේ මාධ්‍ය ආයතනස් එක්ක කතා කරලා ඒ වගේම මාධ්‍ය සංස්කෘතියේ යම්කිසි සාධනීය තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි කියන යෝජනාව මම කරනවා. එදා පැය 4-5ක් ඉතිහාසයේ අපට අවශ්‍ය වෙනවා ප්‍රවෘත්තියක් නිර්මාණය කරන්න, ප්‍රවෘත්තියක් සමාජයේ ගත කරන්න. ඊටත් දවස් ගණන් ගිය යුග තිබුණා 1800-700 ගණන්වලදී. වර්තමානයේ වෙද්දි තප්පර 28කින් ලෝකේ ඕනෑම ප්‍රවෘත්තියක් මාධ්‍ය හරහා ඕනෑම ආයතනයක් කරා ප්‍රචාරය කරන්නට පුළුවන් හැකියාව වර්තමානයේ වෙද්දි අපිට ලැබිලා තියෙනවා. ඉතින් එහෙමනම් ඒ ලැබුණු තාක්ෂණයේ දියුණුව, ඒ ලැබුණු මාධ්‍ය නිදහස, ඒ ලැබුණු මාධ්‍ය පණිවිඩය අරගෙන අපිම විනාශ වෙනවද කියන ප්‍රශ්නේ අපිට අහන්න සිදු වෙනවා. මම මුලින් කිව්වා පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර ආයතනයක්. පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර ආයතනයේ ඉන්න මැති ඇමතිවරු උත්තරීතර තත්ත්වයේ සමාජයේ පිළිගැනීමට ලක් කරන්නට ඕන. ඒ පුද්ගලයෝ එකිනෙකා වෙන් කිරීම නෙමෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන උත්තරීතර තනතුර පිරිසුදු බවට පත් කිරීම මේ 225 වගකීම් වෙනවා. නිසා හැම කෙනාම මේ පාර්ලිමේන්තුවේ මැති අමතුරු පිළිබඳවත්, මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පිළිබඳවත් කතා කරද්දි පරිස්සම් වෙන්නටත් ඕනා. ඒ වගේ මේ කතා කරන දේවල් වාර්තා කරද්දිත් පරිස්සම් වෙන්නට ඕනා. එහෙම නොවුනොත් සිදුවෙන කේදනීය තත්ත්වෙත් මම ඔබතුමාට කියන්නට කැමතියි. මොකද මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 හද සාක්ෂර තට්ටු කරලා බැලුවොත් කීයෙන් කී දෙනාගේ දරුවෙක් කැමතිද සමාජයට ගිහිල්ලා දේශපාලඥයෙකුගේ පුතෙක් කියන්නේ? කීයෙන් කී දෙනෙකුගේ දරුවෙක් කැමතිද සමාජයේ ඊළඟ සැරේ දේශපාලනය කරන්න එළියට එන්න? ඒ වගේම මේ සමාජයේ ඉන්න උගත්යයි බුද්ධිමත්යයි කියාගත්තු පිරිසෙන් කීයෙන් කී දෙනෙක් කැමතිද නිවැරදි දැක්මක් තියෙන, ඒ වගේම නිර්මාණශීලී හැකියාවන් තියෙන කීයෙන් කී දෙනෙක් කැමතිද දේශපාලනට එන්න? එතන පිළිකුල් භාවයක්, පිළිකුල් ස්ථානයක් බවට පත් කරලා ඉවරයි. ඒ නිසාවෙන්ම අනාගතයේ සිදුවෙන කේදනීය තත්ත්වය තමයි අපි මේ පාර්ලිමේන්තුවේ 8 පාර්ලිමේන්තුවේ ඉන්න 225 යම්තාක් විදියට හොඳ නැත්තම්, යම්තාක් විදියට දූෂිත නම්, යම්තාක් විදියට වංචනික නම් 9 පාර්ලිමේන්තුවට මේ 225ටත් වඩා වංචනිකයෝ, දූෂිතයෝ සහ හොරු මංකඩි කප්පඩිකාරෝ තමයි එන්නේ. ඒකට හේතුව මේ පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපයේ, මේ පාර්ලිමේන්තුවේ ගෞරවනීය භාවයේ විනාශ වෙමින් පවතින නිසා. ඉතින් මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම වගකීමක් වෙනවා, මේ මාධ්‍ය ආයතන සියල්ලගේම වටකීමක් වෙනවා, රටේ උත්තරීතර ආයතනයේ වගේම රටේ නීති සම්පාදනය කරන තැන, රටට අවශ්‍ය කරන කරුණු කාරණා කතා කරන තැන මොකද්ද කියන අඳුනගෙන ඒකට නිසි ගෞරවයක් ඇතුව තේමා පාඩයක් නිර්මාණය කරලා නිසි ගෞරවයක් ඇතුව යම්කිසි සීමාවක් තුළ සමාජගත කරන්නට ඕනා. පාර්ලිමේන්තුව විනාශ වෙද්දි, පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු විනාශ වෙද්දි, මන්ත්‍රීවරු විනාශ වෙද්දි, අමාත්‍යංශ ලේකම් විනාශ වෙද්දි, ප්‍රධාන රාජ්‍ය නිලධාරියා විනාශ වෙද්දි ඒ තැන්වලට සුදුසු නිර්මාණශීලී වැදගත් මිනිස්සු එන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා, එන්න තියෙන කැමැත්ත අඩු වෙනවා, එන්න තියෙන ආශාව අඩු වෙනවා, උනන්දු අඩු වෙනවා. එනිසා තරඟකාරීත්වය නැතුව අඩු වෙලා අවසානයේදී සිදු වෙනවා.
සංදීප් බන්තුමා,
මන්ත්‍රීවරු මුදලට විකිණීම ගැන ඔබතුමා මොනවද කියන්නේ?
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මුදලට විකිණීම ගැන අපේ කවුද අපේ සංදිස් සමරනායක සමරේ මන්තුම ඇහුවා. ගරු මන්ත්‍රීතුමා, එක්සත් ජාතික පක්ෂයේ දැන් ඔබතුමා ඉන්නේ, මම එක්සත් ජාතික පක්ෂ දේශපාලනය ආරම්භ කරලා ප්‍රාදේශීය සභාව සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරලා අද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක්. ඒ පක්ෂ පිළිබඳව තියෙන ගෞරවයත්, ඒ පක්ෂ නායකයා පිළිබඳව තියෙන ගෞරවයත් අදටත් අබමල් ප්‍රේණුවක්වත් නැති කරලත් නැහැ, නැති කරගන්නෙත් නැහැ. හැබැයි මතක තියාගන්න, ඒ පක්ෂයේ උපනායක, ඒ පක්ෂයේ සභාපතිවරයා, ඒ පක්ෂයේ ආරක්ෂා කරගත් ගරු කතානායකවරයාත් තීන්දුව තීරණ ගන්න ඕන වෙලාවදී තීන්දුව තීරණ ගත්තු නායකවරු, ඒක අමතක කරන්න එපා. ඒ පක්ෂයේ ඉස්සරහ පෙළේ ඉන්න නායකයෝ එකින් එකට අරන් බලන්න. ඒ නායකයෝ සියලු දෙනාම තීන්දුව තීරණ ගන්න ඕන වෙලාවදී ගත්තු අය, නොගන්න ඕන වෙලාවට නොගත්තු අය. ඒ නිසා මටත් තීන්දුව තීරණයක් ගන්න ඕනලා විදියට මම ගත්තේ. ඒ නිසා ඔබට ඒ පිළිබඳව විවාදයක් ඕන නම් ඕනෑම ආයතනයක ඕනෑම තැනක කතා කරන්න මම සූදානම්. ඒ නිසා මුදලට විකිණීම පිළිබඳව පාර්ලිමේන්තුවේ එදා ඉඳන් අද දක්වා කතා වුණත් ඒ සියලු කතිකාවන් සමාජයේ අර මම ඔබට කියපු මන්ත්‍රීවරයා විනාශ කිරීමේ ගොඩට තමයි දාලා තියෙන්නේ. පුළුවන් නම් ඔප්පු කරන්න අශෝක ප්‍රියන්ත කියන එක.
සංදීප් බන්තුමා,
අනේ ඔබතුමා තොප්පිය දාගන්නේ. මං ඇහුවේ මුදලට විකිණීමේ මන්ත්‍රීවරු ගැන ඔබතුමා මොකද්ද කියන්නේ කියලා. ඒ තොප්පිය දාගන්නේ.
ගරු මූලාසනයේ සභාපතිතුමනි, මේ මම පෙර කතා කරපු දෙයම තමයි මෙතුමා මට ඇඟිල්ල දික් කරනවා ඒ ඇඟිල්ල එතුමාට එනවා පාර්ලිමේන්තුව විනාශ වෙනවා ඒ නිසා තමයි මම ඔබතුමාට කිව්වේ මේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීම අපි සියලු දෙනාගේම වගකීමක් මුදලට විකිණීමත් එහෙම නැත්නම් ප්‍රතිපත්ති පාවා දීමත් එහෙම නැත්නම් ප්‍රතිපෙත් මත තීන්දුව తీරන ගැනීමත් කාරණා තුනක් මත කියන එක මතක තියාගන්නට ඕන ඒ නිසා මම මීට වඩා ඔබතුමාට උත්තර දෙන්නට යන්නේ ඔබතුමා දේශපාලනයේ එක ගමනට මතුවෙච්ච චරිතයක් නිසා ඔබතුමා තව ටිකක් දේශපාලනයේ පන්නර වෙන්නට ඕන අපි දේශපාලනේ පල්ලෙහායින් පටන් අරන් තියෙන්නේ ඒ නිසා අදරත් මට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තියෙන ගෞරවය අබමල් රේණුවක්වත් නැති වෙලා නැහැ ඒ නිසා මම මූලාසනයේ ගරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විතරක් නෙමෙයි ලංකාවේ උත්තරීතර ආයතනයේ සිට පාදේශීය තලයේ තියෙන ආයතනයේ දක්වා ආරක්ෂා කර ගැනීමේ තනතුරේ ඉන්න සියලු දෙනාගේම වගකීමක් විදියට මම දකිනවා ඒ නිසා මෙවැනි බාල එහෙම නැත්නම් යම් කිසි විදිහකට පොතක් පතක් අදහසක් කියවලා පාර්ලිමේන්තුවේ සංයුතිය පිළිබඳව අවබෝධයක් ඇතුව මන්ත්‍රීවරු පිළිබඳව අවබෝධයක්
ගරු මන්තුමා ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා ඊට ප්‍රථමයෙන් සිද්ධි ජයරත්න මන්තුමා මූලාසනෙට
ඔව් අපේ සිග්නි ජයරත්න කරු සභාපතිතුමනි මම කතා කරගෙන ආවේ ශ්‍රී ලංකාවේ දැන් වර්තමානයේ සිදුවෙලා තියෙන බොහෝ කරුණු කාරණාවලට මාධ්‍ය ආයතන සහ මාධ්‍ය නියෝජිතයන්ගේ තියෙන බලපෑම්වල මැදිහත්වීම පිළිබඳව අපි රජයක් විදියට එහෙම නැත්නම් අමාත්‍යංශයක් විදියට වගකීමක් තිබෙන බව ප්‍රකාශ කරන්නට වර්තමානයේදී මට මතකයි මීට පෙර එක්තරා නායකයෙක් මාත් එක්ක කියනවා තව අවුරුදු 10ක් යද්දී ලංකාවේ රූපවාහිනිය අවසానයි කියලා මීට වසර 5කට විතර කලින් වර්තමානයේ දැන් අද වෙද්දි රූපවාහිනිය ගෙදර බලන ප්‍රමාණය කීයෙන් කීයක් අඩු වෙලාද කියන එක සමීක්ෂණ වාර්තාවලදී පෙනී යනවා. ඒ වගේම රූපවාහිනිය නරඹන්න තමන්ගේ නාලිකාවට සවන් දෙන්න තමන්ගේ නාලිකාවේ වැඩසටහනක් බලන්න අද වෙද්දි සල්ලි වියදම් කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. අද වෙද්දි මම අහන්නේ අරක මම බලන්නේ මේක මගේ පියතම මේ නාලිකාව මේක කියන එක ගෙදර බෝඩ් එක ගහගෙන ඒ ගෙදර හොයාගෙන නාලිකාව ගිහිල්ලා සල්ලි දීලා ඒ ආයතනය ප්‍රමෝට් කරන තැනටපත් වෙලා තියෙනවා. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. ලංකාවේ තියෙන ගුවන් විදුලි, ලංකාවේ තියෙන රූපවාහිනි නාලිකා, ලංකාවේ වෙනත් ආයතන බලන්න සමීක්ෂණය කරලා කීයෙන් කීයද ආදායම් ලබන්නේ, කීයෙන් කීයද ලාභයක් ලබන්නේ තමන්ගේ
ආයතනයේ
පවත්වාගෙන මම අවසන් කරනවා පවත්වාගෙන යන්නේ කීයෙන් කීයද කියන එක හොයලා බලන්න. ඒ නිසා ඇයි මේ ආයතන පාඩු ලබමින් ඇයි මේ ආයතන විශාල පාඩුවක් ලබමින් තවත් නම් පවත්වාගෙන යන්නේ? එහෙනම් කාරණා දෙකයි පැහැදිලි වෙන්නේ. එක කාරණාවක් තමයි මතක තියාගන්න. එක කාරණාවක් තමයි ගරු සභාපතිතුමනි, එක්කෝ කාගේ හරි ප්‍රතිරූපයක් නිර්මාණය කිරීම, නැත්නම් තව කාගේ හරි ප්‍රතිරූපයක් කඩා වැටෙන, එහෙම නැත්නම් කළු සල්ලි සුදු සල්ලි බවට පත් කිරීම, මෙන්න මේ කරුණු කාරණා වෙනුවෙන් තමයි මේ මාධ්‍ය ආයතන පෙනී සිටින්නේ. ඒ නිසා රජයක් විදියට වගකීමක් තියෙනවා සියලු ඒ ආයතන එක්ක කතා කරලා යම් කිසි රාමුවක් තුළ මේ රටේ ඉදිරි අනාගතයේ තීරණය කරන ප්‍රධාන සාධකයක් වෙන ජනමාධ්‍ය භාවිතා කරන අපේ හිටපු ජනමාධ්‍ය ඇමතුමත් මෙතෙන්ට පැමිණියා. ඒ නිසා අපි වර්තමානයේ තප්පර 28කින් ලෝක ඕන ප්‍රවෘත්තියක් ඕනම තැනක විකාශනය කරන නිසා ඒ විකාශන කරන ප්‍රවෘත්තියේ වැදගත් වගකීමක් තියෙන්නට ඕන කියන කාරණාව මම මතක් කරමින් මට වේලාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මානිහිර වෙනවා. බොහොම ස්තුතියි.
මේ වේලාව ඊළඟ ස්තුතියි ඔබතුමාට. මිලකට ගරු හර්ෂණ රාජකරණ මන්ත්‍රීතුමා.
ඔබත් ස්තුතිය මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. ප්‍රථමයෙන්ම වැදගත් අමාත්‍යංශ දෙකක් විවාදනය කරන අවස්ථාවට එක්වීමට හැකිවීම පිළිබඳ මං ඉතා සතුටු වෙනවා. මං හිතන්නේ මා මිත්‍ර රුවන් විජේවර්ධන අමාත්‍යතුමාට ජනමාධ්‍ය අමාත්‍යංශය භාර ගැනීම පිළිබඳව විශේෂයෙන් එතුමාට මගේ උණුසුම් සුබපැතුම් ප්‍රථමයෙන්ම එකතු කරන්න කැමතියි. වගේම එතුමා කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම ජනමාධ්‍ය පිළිබඳව විශාල දැනුමක් අත්දැකීමක් තියෙන පුද්ගලයෙක් හැටියට මේ කටයුත්ත සාර්ථකව ඉටු කරන්න හැකි වේවි පිළිබඳව. ඇත්තටම ජනමාධ්‍ය ගැන කතා කරනකොට මෙම ආණ්ඩුව මේ වසර හතර ඇතුළත මේ ජනමාධ්‍ය විශේෂයෙන්ම රජයට අයිති මේ ජනමාධ්‍ය ආයතන පිළිබඳව ලොකු ආදර්ශයක් ලබා දීලා තියෙනවා. මට මතකයි 2009 ඉඳන් මම දේශපාලන පූර්ණ කාලීවම කටයුතු කරා. අපි රාජපක්ෂ ආණ්ඩුව කාලේ අපිට රජයේ එකම එක ආයතනයකටවත් විපක්ෂය නියෝජනය කරලා දේශපාලන වැඩසටහනකට යන්න අවස්ථාව ලැබලා තිබුණේ නැහැ. ඒ දොරවල් වහලා තිබ්බේ. අපි ජනවාරි 8 වෙනිදා අපේ ජයග්‍රහණයත් එක්ක විපක්ෂයටත් රජයේ මාධ්‍ය ආයතන වලට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ අවස්ථාව ලබා දීලා ඒ අයත් එක්ක වාද විවාද කරලා ඒ අයගේ අදහස් මේ රටට ලෝකෙට ලබා දෙන්න පුළුවන් මාධ්‍ය නිදහස අපිට ලබා දෙන්න හැකි වුණා. ඉතින් මම විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේ මාධ්‍යයට මේ රජයෙන් දැවැන්තක වැඩ කටයුත්තක් කරලා තියෙනවා. හැබැයි අවාසනාවට ඒ මාධ්‍ය නිදහස අර දින 55 දී අපේ ආණ්ඩුව පිප්පොකට් ගැහුව ඒ දින 55 ඒක ආපහු අර පරණ රාජපක්ෂ ක්‍රමවේදයම අනුගමනය කරා. නැවතත් අපිට තහංචිය ලැබුණා. නැවත අපිට අවස්ථාව ලබා දුන්නේ නැහැ රජයේ ආයතන වලට, රජයේ මාධ්‍ය ආයතන වලට අපේ මතය ප්‍රකාශ කරන්න. ඉතින් එවැනි අවාසනාවන්ත විදියට මාධ්‍ය හසුරපු විපක්ෂය දැන් මේ අපේ ආණ්ඩුවට ඇඟිලි දික් කරනකොට මේක විහිළුවක්ද කියලා මට හිතෙනවා. ඒ මොකද අපි දැක්කා මාධ්‍ය වේදීන්ට කොහොමද පෞගිය ආණ්ඩුව සලකපු හැටි. එක් නැලිගොඩ, ඒ විතරක් නෙමෙයි ලසන්ත වික්‍රමතුංග මේ වගේ මාධ්‍ය වේදීන්ව ඝාතනය කරලා මාධ්‍ය ආයතන කීයක් මාධ්‍ය ආයතන වලට කඩා පැනලා බෝම්බ ගහලා ගිනි තියලා මාධ්‍ය වේදීන් කී දෙනෙක්ට රට අතහැරලා දාලා යන්න ගිය යුගයක්ද ඒ රාජපක්ෂ යුගය. එවැනි යුගයක් මේ ජනමාධ්‍ය හැබැයි මට තියෙන එකම දේ තමයි තියෙන ගැටලුව මේ මාධ්‍ය වේදීන්ට මෙච්චර විනාශයක් කරලා මාධ්‍ය වේදීන් කී දෙනෙක් රට අත්හැරලා දාලා ගියා, කී දෙනෙක්ට ප්‍රහාර වලට ලක් වුණාද, සුදු වෑන් වලින් උස්සන් ගියාද, මෙන්න මේ වගේ අවාසනාවන්ත තත්වයක් මාධ්‍යයට උදා කරේ. ඉතින් මෙවැනි අවාසනාවන්ත තත්වයක් උදා කරලත් අපිට රජයක් හැටියට අපිට පුළුවන් වෙලා තියෙනවා දැන් මේක හරි මගට ගිහිල්ලා තියෙන කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බෑ මාධ්‍ය ආයකට තියෙන එකට අපි බෝම්බ ගැහුවා කියලා, මාධ්‍ය වේදිකව උස්සන් ගියා කියලා, තර්ජනය කරා කියලා. දැන් කියන්න පුළුවන් වෙන්නේ සමහරක් වෙලාවට එකම දේ පාර්ලිමේන්තුවේ අගමැතිතුමා මාධ්‍ය ආයතනයක නමක් කිව්වනම්, මාධ්‍ය වේදිකේ නමක් කිව්වනම් අන්න ලොකු තර්ජනයක් හැටියට මේ විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරනවා. හැබැයි එදා මාධ්‍ය ආයතන වලට ගිහිල්ලා බෝම්බ ගහනවා, මාධ්‍ය වේදීන් උස්සගෙන යනවා, මාධ්‍ය වේදිකේ අඬු කැඩෙන්න ගහලා සුදු වෑන් එකෙන් ගෙනින් පාරක් අයිනේ දාලා යනවා. හැබැයි මේ දැන් වැරද්ද වෙලා තියෙන්නේ මේ මාධ්‍ය වේදිකේ නමක් කියන එක හෝ මාධ්‍ය ආයතනයක නමක් පාර්ලිමේන්තුවේ කතාවේදී කියන එක. මෙන්න අද ඇති වෙලා තියෙන තත්ත්වය, අද ඇති වෙලා තියෙන වෙනස. හැබැයි මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රාජ්‍ය මාධ්‍ය ආයතන අපි ලාභ ලබන ආයතන බවට පත් කරගෙන පමණක් නෙමෙයි මේ රේටින්ග්ස් වලින් උත් අපි තව ඉස්සරහට යන්න ඕනේ. ඒ ගැන විශේෂ අවධානයක් අමාත්‍යතුමා යොමු කරන්න ඕනේ. මොකද රජයේ මාධ්‍ය ආයතන පොඩ පිටිපස්සට පල්ලෙහාට
වැටලා තියෙනවනම් ඒකට අවශ්‍ය ඒ ශක්තිය අපි ලබා දෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි මේ රාජ්‍ය මාධ්‍ය ආයතන ගැන කතා කරනකොට, පාඩු විදිනවා ගැන කතා කරනකොට මමත් ඉතා පැහැදිලිවම කියන්න ඕනේ, මේ පාඩු විදිනවා නම් මේකට ප්‍රධාන වශයෙන් වග කියන්න ඕනේ එදා 2015 ජනාධිපතිවරණයට අති දැවැන්ත මුදල් ප්‍රමාණයක් වියදම් කරපු ඒ ජනාධිපති ප්‍රචාරක රැලිවලට මුදල් තාම ගෙවලා නැහැ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේක්ෂත්වයේ දරලා ඒ ප්‍රචාරක රැස්වීම රූපවාහිනී සංස්ථාවට, ගුවන් විදුලි සංස්ථාවට, ස්වාධීන රූපවාහිනී සංස්ථාවට කෝටි ගාණක් මුදල් ගෙවන්න තියෙනවා. ඒක තමයි මේ ජනාධිපති බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලයා අධිකාරයේ අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණේ මේ වාර්තාව ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. මේ දැවැන්ත මුදල් ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා. ඒ මුදල් නැවත අපිට ලබා ගන්න හැකි වෙලා නැහැ. ඒක එම නිසා මේ රාජ්‍ය ආයතන වලට කෝටි ගානක මුදලක් අහිමි වෙලා තියෙනවා කියන. ඉතින් මෙතෙන්දී තා පැහැදිලිවම මං හිතන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා එකතු වෙලා මෙන්න මේකටත් විසඳුමක් ලබා දෙන්න ඕනේ. මොකද රාජ්‍ය දේවපල අවභාවිතයක් සිදු වෙලා තියෙනවා. ඒ රාජ්‍ය දේවපල අවභාවිතය ඒ හැම අංශයකම එදා සිදු වුණා. හැබැයි දැන් අද මේ දේශපාලන සංස්කෘතියක් අපිට අලුතෙන් හදන්න පුළුවන් වෙලා තියෙනවා. මැතිවරණ කාලයේදී රාජ්‍ය දේපල අවභාවිතය නොකිරීම සම්බන්ධ. ඒ විතරක් නෙමෙයි මම විශේෂයෙන්ම කියන්න ඕනේ මාධ්‍ය අමාත්‍යංශයට පමණක් නෙමෙයි, අපි රිෂාඩ් බදුරුදීන් අමාත්‍යතුමා විශේෂයෙන් මම සතුස ආයතනය පිළිබඳ විශේෂයෙන් කියන්න ඕනේ. අද එදා සතුස ආයතනය පිළිබඳව ඇත්තටම පාරිභෝගික සතුස ආයතනයකට යන්නේ එදා එක්කෝ බඩු නැහැ, එක්කෝ ඒ තියෙන බඩු වල ගුණාත්මකතාවයේ ගැටලුවක් තියෙනවා. අද සතුස ආයතනයකට ඕනෑම පුද්ගලයෙක්ට යන්න ඒ හැකියාවක් තියෙන ආයතනයක් බවට පත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අද හැම ගමකම හැම පොඩි ටවුමකම සතුස අවුට්ලට් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයේ සාමාන්‍යයෙන් කාගිල්ස් එහෙම නැත්නම් කීල්ස් වගේ මහා පරිමාණයේ පෞද්ගලික සභාගම් වලට
මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2 පමණ කාලයක් තියෙනවා.
තරංකාරීත්වයක් ඇති කරන්න පුළුවන් ආයතනයක් බවට පත් කරන්න ඕනේ. ඒකේ විශේෂයෙන්ම මම විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ අමාත්‍යතුමාට. මේ කටයුතු තවත් ඉදිරියට ගෙනියන්න එතුමාට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දවස්වල කතා වෙන මේ විල්පත්තු ගැටලුව පිළිබඳව එතුමා ඉතා පැහැදිලිවම කියනවා මේකට තේරීම් කාරක සභාවක් ලබා දෙන්න කියලා. මේ තේරීම් කාරක සභාවක් ඉතා ඉක්මනින් ලබා දෙන්න ඕන. මොකද මේක මෙය නිවැරදි චිත්‍රයක් මේ රටට යවන්න ඕනේ. ඔබ දන්නවා සෝෂල් මීඩියා වලින් හරි දේ වැරදි කරන්න පුළුවන්, වැරදි දේ හරි කරන්න පුළුවන්. නමුත් ඇමතුමා නිර්භීතව කියනවා නම් මේකට තේරීම් කාරක සභාවක් පත් කරලා මේ පිළිබඳ පරීක්ෂණයක් කරලා මේක අවසන් කරන්න කියලා ඒක තමයි ඉටු කළ යුත්තේ. මොකද මේක තුලින් ජාතිවාදී එක පැත්තකින් අවුස්සන්න යම් කොටසක් උත්සාහ කරනවා. ඒ වගේම ඒ තුලින් ආණ්ඩුවට ගහන්න, ආණ්ඩුවට විරුද්ධව වැඩ කටයුත්තක් සිදු කරන්න, ආණ්ඩුවට විරුද්ධව කැම්පේන් එකක් ගෙනියන්න යම් කොටසක් උත්සාහ කරනවා. මේ 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 කටයුත්තේදී යම් ගැටලුවක් වැරද්දක් සිදු වෙලා තියෙනවා නම් ඒ නිවැරදි කරන්න ඕනෑම දඩුවමක් ලබා දෙන්න එතුමා සූදානම්. එහෙනම් අපි ඉතා ඉක්මනින්ම තේරීම් කාරක අපේ බුද්ධික පත්‍රණකරු නියෝජ්‍ය අමාත්‍යතුමාත් ඒ පිළිබඳව සදාන් කරා ඉතා ඉක්මනින් ඒ ගැන පරීක්ෂණයක් කරලා මේක රටට සාධාරණයක් ඉටු කරන්න ඕනේ. මේ 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 කටයුත්ත විශේෂයෙන්ම දැන් අපේ පළාත්වලත් සමහරක් වෙලාවට වන රක්ෂිතයන් තියෙනවා. හැබැයි මේ වන රක්ෂිතයන් වල ඕන තරම් ගෙවල් හදාගෙනත් තියෙනවා.
ඔබතුමාගේ
ගෙවල් හදාගෙන තිබ්බට
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි.
මේ මේ සමහරක් වෙලාවට මේ මුස්ලිම් ජාතිකයේ ඒ ගෙදරක ඒ රක්ෂිතේ හිටියොතින් ඔන්න ඔතනදී ඒ ගැන වැඩි අවධානයක් යොමු වෙනවා. වැඩි අවධානයක් යොමු වෙනවා. නමුත් මේ අවස්ථාවේදී මේක ජාතිවාදී අවුස්සන්නද එහෙම නැත්නම් මේ ආණ්ඩුවට ගහන්නද කියන කියන ප්‍රශ්නාර්ථය තිබෙන නිසා ඉතා ඉක්මනින් මෙය වැරද්ද නිවැරදි කර යුතුයි. ඒ කටයුත්ත සඳහා අමාත්‍යතුමාම ඉදිරිපත් වෙලා තේරීම් කාරක සභාවක් පත් කරවන්න කටයුතු කිරීම මැනවි කියන යෝජනාවත් ප්‍රකාශ කරමින් මේ කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම
ස්තුතියි ඔබතුමාට. මීළඟට ගරු සංදිත් සමරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක පමණ කාලයක් තියෙනවා.
ගරු කාරක සභාපතිතුමනි, මට මේ කාලය ලබා දුන්න ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පළවෙනිම අර අශෝක ප්‍රියන්ත ගරු මන්ත්‍රීතුමා කිව්වා මම පළවෙනි පාර පාර්ලිමේන්තුවට ආවි කියලා. කමක් නෑ, මම පළාත් සභාවේ ඉඳලා ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුව ආවේ. හැබැයි අපි කවදාකවත් අපේ පක්ෂයටවත් අපි අපේ පක්ෂයේ නායකයටවත් විරුද්ධව ගිහිනුත් නෑ, ලාභ ප්‍රයෝජන සඳහා යන්නේත් නෑ. ඒ වගේම අපි සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න සෑම විටම කටයුතු කරලා තියෙනවා. අපි විපක්ෂයේ ඉන්න කාලයේ සිට අපි දන්නවා එදා මහින්ද රාජපක්ෂ යුගයේ රඹුක්කන ආසනයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ භීෂණය පතුරවනකොට ඒවට මුහුණ දීලා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා සටහන් කරලා, ඒ වගේම මාධ්‍ය වෙනුවෙන් මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කරලා අපට හැකි වුණා ජනවාරි 8 ඒ අපේ එදා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් කරන්න. ඒ පත් කරලා අපි බලාපොරොත්තු වුණේ මේ මාධ්‍ය නිදහසත් එක්ක මේ රටේ අනික් ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක මේ සෑම දෙයක්ම හරි විදිහට ඉටු වෙයි කියලා. ඒ වගේම මාධ්‍ය ආයතන වල තිබ්බ අක්‍රමිතා ගැන ගහලා මේ විශාල පොතක් තියෙනවා ගෙනල්ලා මේක පාර්ලිමේන්තුවෙත් බෙදුවා. බෙදලා කියනවා මේ මොනවද අධිචෝදනා කියලා. මේකේ ජනාධිපති කොමිෂන් සභාවේ කොමිෂන් සභාපත් කළා මේවා කළා තියෙනවා. අද එක පුද්ගලෙක්වත් අත්අඩංගුවට අරන් නැහැ. මේක මේකට ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිවරයා පොත් ගහලා අපට වෙනවා, අපි කතා කරනවා පාර්ලිමේන්තුවේ රීරි යනකම් කතා කරනවා, අපේ මන්ත්‍රීවරු කෑ ගහනවා. කතා කරාට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට නීතිමය කටයුතු වෙලා නැහැ. මේක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම අද මාධ්‍ය දිහා බලලා මාධ්‍ය ආයතන දිහා බලලා කතා කරනකොට පෞද්ගලික මාධ්‍ය ආයතන තිබෙනවා. මේ පෞද්ගලික මාධ්‍ය ආයතන ඒ අයට ඕන විදිහට අද මාධ්‍ය සාර ධර්ම පැත්තකට තියලා මීඩියා එතික්ස් කියන එක නැතුව තමුන්ට කැමති විදිහට තමුන් මේ රටේ නීතිය හදන්න, එහෙම නැත්නම් රටේ පුද්ගලයෝ ආණ්ඩු වෙනස් කරන්න කටයුතු කරනවා. ඉතින් මේවට අද අපි දන්නවා ඇමතිතුමා අපේ ගරු රුවන් විජේවර්ධන ඇමතිතුමාට ලොකු කාර්යභාරයක් තිබෙනවා. ඒ වගේම එතුමාට අපි සුභපතන්න ඕන. මේ අමාත්‍යංශය එතුමාට එතුමාට ඒ අමාත්‍යංශය ලැබුණ එක ගැන, මොකද එතුමා මාධ්‍ය ගැන ඉතාමත් හොඳ දැනුමක් තිබෙන, ඒ වගේම පවුලකින් පවතින, ඒ වගේම සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කටයුතු කරන, ඇහුම් කන් දීලා කටයුතු කරන, විනිවිදව කටයුතු කරන ඇමතිවරේ. ඒ වගේම අද අපි දන්නවා එතුමා ගැන උදේ කතා කරා යම්කිසි මන්ත්‍රීවරු කිව්වා මේ ලේකව්ස් ආයතනයෙන් මේ එයාට එතුමාට අවශ්‍ය මේ විස්තර ගන්න පුළුවන් කියලා. එතුමාට ඒවා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට ලේකව්ස් ආයතනය ගැන කතා කරනකොට එදා ඒ උරුමයක් වුණ දෙයක් එතුමාගේ පවුලට. ඒක මොනවද මේ මැතිනිගේ කාලේ මොනවද කරේ? ජනසතු කරා. ඊට පස්සේ එතුමාගේ මේ ව්‍යාපාරය වෙනම කරගෙන ගියා. කරගෙන ගිහින් අද අපි ලංකාදීපේ ගත්තත් කවදාක්වත් පක්ෂයක පැත්ත අරන් එක්සත් ජාතික පක්ෂයට බරව කවදාක්වත් කටයුතු කරලා නැහැ. ඉතින් ඒ විදිහට එතුමාට මේ මඩ ගහන එක, ඒ වගේ චෝදනා කරන එක ඉතා වැරදි. ඒ වගේම අද අපි
ඔබතුමාට විනාඩි 2ක පමණ කාලයක් තියෙනවා.
හරි. වැඩිපුර දෙන්න, වැඩිපුර දෙන්න. ඒ වගේම අද අපි මේ මාධ්‍ය ගැන කතා කරනකොට අද මාධ්‍ය හලෝ හරි මොනිසුති. ඒ වගේම අද මාධ්‍ය ගැන අපි කතා කරනකොට අපි දන්නවා මාධ්‍ය සමාජ දාලා හරහා විශාල වශයෙන් අද මේ ප්‍රවෘත්ති නැත්තම් මේ ප්‍රවෘත්ති විකෘති කළ මේ ජනතාවට යවනවා. මේක කිසිම මේවා කිසිම ක්‍රමයකට රකින එහෙම නැත්නම් බලලා මාධ්‍ය හරියට ජනතාවට යන ක්‍රමවේද ඇති කළා නැහැ. ඒ වගේම මේ මාධ්‍ය රූපවාහිනි ඒ වගේම මාධ්‍ය ජාලා හරහත් ඒ දේ සිද්ධ වෙනවා. ඊළඟ පෞද්ගලික මාධ්‍ය හරහා විශාල වශයෙන් ඒ මාධ්‍යයේ සාර ධර්ම බලන්නේ නැතුව කටයුතු වෙන එක තමයි ලොකු ප්‍රශ්නයකට අද අපි මුහුණ පාලා සිටින්නේ. මොකද අහිංසක ජනතාව මාධ්‍ය දිහා බලන නැත්නම් රූපවාහිනිය දාගන්නවා. දාගෙන බලපුවාම හිරු නාලිකාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුවන්න වාහිනියක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිරස වෙන්න පුළුවන්. ඒ කියන දේවල් අහගෙන දෙරණ වෙන්න පුළුවන්. මේ කියන සියලුම දේවල් අහගෙන අහිංසක ජනතාව මේ අය කරන්නේ නොබ ගියාම මේක තමයි කරන්නේ. ඊළඟට රටේ මේ පාලන මේ රටේ විශාල වශයෙන් සංවර්ධනයක් මේ ආණ්ඩුව තුල සිදු වෙනවා. හැබැයි මේ සංවර්ධනයන් ගැන එහෙම නැත්නම් කරන හොඳ ක්‍රියාවන් ගැන පෙන්නන්න නැතුව ඔක්කොම මේ ඕපදූප තමයි සෑම විටම පෙන්නන්නේ. කොහෙද ඉන්න කුඩුකාරයෝ ගැන පෙන්නයි, එහෙම නැත්නම් මොන හරි දෙයක් මොනවාරි කවුරු හරි ගැන වෙන අවශ්‍ය නැති දේවල් ගැන නිලියෝ ගැන කතා කරයි, අවශ්‍ය නැති දේවල් කතා කරන කාලීනව අධ්‍යාපනික ඒ වගේම රටට මේ සෙතක් වෙන මහජනතාවට යම්කිසි දෙයක් වෙන්න පුළුවන් දේවල් ගැන කතා කරන්නේ. ඉතින් අද කතා අපේ ගරු අමාත්‍යතුමාට අපි කියා සිටින්නේ එතුමා මේ රූපවාහිනිය නිසා අනික් මාධ්‍ය ජාල දිහා බලලා ඒ අවශ්‍ය කාර්යයන් හරියට ජනතාවට හරි විදිහට ඒ තුලින් එන ප්‍රවෘත්ති කළමනාකරණය කරලා ඒ විදිහට කටයුතු කරන්න එතුමාට ඒ ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ විල්පත්තු අභය භූමිය ගැන නැත්නම් ජාතික උද්‍යානය ගැන කතා කරනකොට ඒ ප්‍රදේශය ගැන කතා කරනකොට මේ හුඟක් අය කියලා මේ විල්පත්තුවට ගිහින් ගෙවල් හදලා ගස් කපලා කියලා. අපි කියන්න ඕනේ 1905 තමයි විල්පත්තුව ඉස්සෙල්ලාම අභය භූමියක් කරේ. ඊට පසුව 1938 තමයි විල්පත්තුව ජාතික උද්‍යානයක් කරේ. එදා ඉඳන් විල්පත්තුව ආරක්ෂා කරන්න වනජීවීන් ආරක්ෂා කරන්න ඒ ප්‍රදේශයේ සෑම විටම ආණ්ඩුවක් හැටියට ඒ පැවිතුන ආණ්ඩුව රටේ නීති සම්පාදනය කරලා තිබ්බා. ඉතින් මේ බොරු ජාති මේ මාධ්‍ය ජාලවල යනවා මං හිතන්නේ ඒක වැරදි. අද අපි වනජීවී දෙපාර්තමේන්තුවෙන් අපි සංරක්ෂණ කරන දෙපාර්තමේන්තුවෙන් අපි කතා කරලා ඇහුවා කිසියම් හානියක් මේ අබේ මේ ජාතික උද්‍යානයේට වෙලා නැහැ. ඒ විදිහට කිසිම හානියක් වෙලා නැහැ. ඉතින් මේ බොරු ප්‍රවෘත්ති අද මේ විදිහට සමාජගත වෙන එක ගැන අපි කනස්සල්ලටපත් වෙනවා. ඒ වගේම අද මට මේ කාලය ලබා දුන්න එක ගැන ස්තුතිවන්ත වෙමින් මගේ වචන ප්‍රසන්න කරනවා.
ස්තුති ඔබතුමාට. මීළඟට ගරු සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
මන්ත්‍රවනි, විශේෂයෙන්ම අද වැඩගත් ඇමතිවරු දෙපළගේ වැදගත් අමාත්‍යාංශ ශීර්ෂයන් යටතේ වචන කීපයක් කතා කිරීම ලැබීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම රුවන් විජයවර්ධන මෙතුමාට මම සුභ ප්‍රාර්ථනා කරන අතර මේ කතාව ගොඩක් අහගෙන ඉන්නකොට මෙතුමනි අපේ රටේ තියෙන එක දෙයක් තමයි ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕන. ඒ ආකල්පමය වෙනස ඇති කරන්නේ නැතුව මේ රටේ ඉදිරියේ අනාගතයේ අපිට සුභවාදී විදිහට යන්නට හැකියාවක් නැති බව පේනවා. ඉතින් ඔබතුමා ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට ඒ ජනමාධ්‍ය හරහා මේ රටේ ජනතාවට ආකල්පයේ වශයෙන් වෙනසක් ඇති කරන්න නැත්නම් ඇටිටියුඩ් චේන්ජ් එකක් ඇති කරන්න ක්‍රමවේදයක් ඇති කරොත් යහපත් රටක් නිර්මාණය වෙයි කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ බුද්ධික පත්‍ර නියෝජ්‍ය ඇමතිතුමාත් ඒක අනුමත කරයි කියලා මම හිතනවා. මම ඔබතුමාට සුභ ප්‍රාර්ථනා කරනවා ඒකට අත්විවරණ දාන්නට අවස්ථාව සැලසේවා කියලා. ඒ වගේම විශේෂයෙන්ම මා හිතවත් රිෂාඩ් බඩ්ඩේ ඇමතිතුමා මේ රටේ තරුණ ඇමතිවරයෙක් වගකීම් ගොන්නක් දරන විශාල මේ රටට වැඩක් කරන්න පුළුවන් සම්පත් තියෙන අමාත්‍යාංශයක් පාලනය කරන ඇමතිවරයෙක්. ඔබතුමාගේ අමාත්‍යාංශය අර්ථයේ තියෙන ආයතන අපේ දිස්ත්‍රික්කය තුල තියෙනවා. විශේෂයෙන්ම කණිජ වැලි සංස්ථාව තියෙන අපේ දිස්ත්‍රික්කය තුල ඒක ඉංග ඔබට මුලතිව් දක්වා විහිදෙනවා. මේ කර්මාන්තය පිළිබඳව යම් අවුරුදු දොරක මට අත්දැකීමක් තියෙනවා. මම ඒ ප්‍රදේශයේ ජීවත් වෙන නිසා මේ කර්මාන්තය අද වෙන කරුණුත් ගිහින් තියෙන්නේ තාම අපි වැලිය ඇඩ්යුෂන් එකක් නැතුව තමයි අපේ ඛනිජ සම්පත් අපි රට අරින්නේ. ඔබතුමා දැන් මට ආරංචි මෑතකදී ඒකට වැලිය ඇඩ්යුෂන් එකක් දීලා ඒ අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ වෙනත් අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයත් එක්ක එකතු කරලා ඒ කටයුත්ත කරන්නට සූදානම් වීම පිළිබඳව මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමාට මේකේ තවත් විස්තර අපි අපේ ඕවර්සයිට් කමිටික හරහා ඒ වාර්තාවක් එවන්නම්. ඔබතුමා ඒකට අවශ්‍ය කරන පියවර ගනි කියලා විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම නැගෙනහිර එහෙම නැත්නම් උතුරේ භූමිය වල විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට තිරුකුණාමල දිස්ත්‍රික්කයේ ගත්තොත් අපේ මාරුෆ් ඇමතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ තමලගම් බේකේ තියෙනවා සිප්පි කටු හම්බෙන විශාල නිධියක් තියෙනවා. ඒක ගොඩදාලේ ජනතාව ඒවා කුලියපිටිය ප්‍රදේශයේ කුකුල් ෆාම් ඇති කරන ප්‍රදේශවල ජනතාවගේ කුකුල් කෑම එක්ක විශ්ව කරලා ඒ දාන විතර කට්ට සවි වෙන්න ඕන කරන ද්‍රව්‍යයක් හැදී සිප්පි කර්මාන්තේ පාවිච්චි කරනවා. හැබැයි මේක අපිට පුළුවන් නම් අපිට අපේ ප්‍රදේශයේම කින්නියා මෙතුමාගේ මැතිවරණ කොට්ටාසෙව එහෙම තමයි අපේ දිස්ත්‍රික්කයේ තුලම යම් කර්මාන්තයක් බවට එතනදිම ඇති කරගන්න මීට වඩා රැකියා වැඩි ප්‍රමාණයක්. ඒ වගේම මෙහි හරි ගණනයක් ඇතුව ඒ ද්‍රව්‍යයන් ටික වැඩි පිරිසකට ආරක්ෂාවල් දෙන්න පුළුවන් ක්‍රමවේදයකට යන්නේ මේ හැකියාව තියෙනවා. ඒ වගේම අපේ ප්‍රදේශයේ තියෙන විශාල තඹ නිධියක්. ඉතින් මේවා පිළිබඳව ඔබතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරි මහත්මීන් යොමු කරලා අපේ දිස්ත්‍රික්කයේ අවුරුදු 30ක යුද්ධයකට අහුවෙලා ඉන්න ඉතාමත්ම දුප්පත් ජනතාවක් ඉන්න දිස්ත්‍රික්කයක්. ඒක අපේ නියෝජ්‍යමත්වවා ඔබතුමාත් ඒක දන්නවා. ඉතින් ඒ වගේ සැලැස්මක් ඇති කරොත් මම හිතන්නේ අපිට අපේ විරකියාව නැති කරන්නත් ඒ වගේම රටට අවශ්‍ය කරන විදේශ විනිමය අපේ දිස්ත්‍රික්කයෙන් අපේ පළාත් තුලින් ලබා ගැනීමේ හැකියාව ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම දරුවමත්තුමනි ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ තමයි කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව තියෙන්නේ. ලංකාවට මිලියන් ගණනාවක ක්ලින්කර් ගේනවා සිමෙන්ති නිෂ්පාදනය කරන්න නොයෙක් නොයෙක් ආයතන හරහා. නමුත් කංකසන්තුරේ ස්වභාවික ඒ මුහුදු ගැඹුර තියෙන නැව් ගේන්න පුළුවන් තියෙන වරායකට ඔබතුමාට හැකියාවක් තියෙනවා නම් නැවත ඒව කර්මාන්ත ශාලාව පටන් අරගෙන ඒ දිස්ත්‍රික්කයේ ජනතාවටත් එයින් ප්‍රතිලාභ ලබාගෙන රටටත් ඒ විදේශ විනිමය අනේක වළක්වා ගන්නට ක්‍රමවේදයක් හදන්න පුළුවන්කමක් තියෙනවා නම් මම හිතනවා ඒක ඉතාමත්ම රට ඉතාමත්ම යහපත්
ගරු මන්ත්‍රීතුමනි තව විනාඩියක පමණ කාලයක්.
ඒ වගේම ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරන්න කැමැති අර බුද්ධික පතන නියෝජ්‍යමත්වතුමා කිව්වාගේ අපේ ලාභ ලබන්න පුළුවන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගන්න පුළුවන් ඛනිජ වැලි වගේ සංස්ථාවන් පෞද්ගලිකකරණය කරන්නේ නැතුව රජය සතුව තියාගෙන රජයයි පෞද්ගලික අංශයයි අතර යම් ප්‍රමාණයක එකඟතාවයකින් හැබැයි රජයට 1%ක් හරි වැඩි ප්‍රමාණයක් තියාගෙන මෙම කර්මාන්තය දිනු කරන්න පුළුවන් නම් ඉතාමත්ම ඒක වටිනවා කියලා තමයි මගෙත් සහ රටේ ජනතාව සහ ඒ අපේ දිස්ත්‍රික්කයේ තියෙන ජනතාවගෙත් අදහස. අර බුද්ධික මන්ත්‍රීතුමා කිව්වාගේම අපි යමක් කාරණයක් නොදැන අපි ගිනි තියන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා වැදගත් ඇමතිවරයෙක් අනාගතයක් තියෙන ඇමතිවරයෙක් රිචඩ් බර්ඩ්නි ඇමතිතුමා මම ඔබතුමාගේ ඒ අමාත්‍යාංශය යටතේ මේ රටේ තියෙන ඒ සම්පත් ප්‍රයෝජනට අරගෙන රටේ අනාගතය වෙනුවෙන් රටේ යහපත වෙනුවෙන් අපේ උතුරු නැගෙනහිර විශේෂයෙන්ම ඒ දිස්ත්‍රික්කයේ ජනතාවගේ රැකියා ප්‍රශ්න විසඳන්නට පුළුවන් ක්‍රමවේදයකට යන්නට ඔබතුමාට ඒ වාසනාව හිමි වේවා කියා මම සුබ ප්‍රාර්ථනා කරමින් මාගේ වචන ස්වාපේ වාසන් කරනවා. ස්තුතියි.
ස්තුතියි ඔබතුමාට.